ඇසූ පසුවත් පිළිවෙත තමාතුලින්ම උපද්දන්න ඕන නේද? ඒ කියන්නේ ඒක ඒක අපිට කල්යාණ මිත්‍රයට බාර දෙන්න බැහැ නේද ස්වාමීන් වහන්සේ? ඒකේ එහෙමයි.
නැන් සයින් එකක අදහසක් දක්වනවද?
හොඳයි හොඳයි. මම මේ පොන්චි උපමාවක් කියන්නම්. අපේ ගුරු ස්වාමීන් වහන්සේ මතක් කරපු උපමාවක්. දැන් අපි හිතමු මෙන්න මෙහෙම කාරණයක්. අපිට ගමනක් යන්න ඕන. ඒ ගමනක් යද්දී අපි යන්නේ වාහනයකනේ. එතකොට වාහනේ යනකොට වාහනේ නිකන් යන්නේ නැහනේ. වාහනට යන්න ඉන්ධන අවශ්‍යයි. ඉන්ධන වලින් තමයි වාහනේ ගමන් කරන්නේ. එතකොට වාහනයට ඉන්ධන අවශ්‍යයි. වාහනේ ගමන් කරන පාරේ වාහන ඉන්ධනත් එක්ක. අපි හිතමු දැන් වාහනේ තියෙන ඉන්ධන නැහැ. වාහනේ තියෙන ඉන්ධන නැහැ. ඉතින් ගමන යන්න බෑනේ. අපි හිතමු ඉන්ධන තියෙනවා, වාහනේ නැහැ. ගමන යන්න බෑනේ. તો වාහනයයි ඉන්ධනයි දෙකම තිබුණොතින් තමයි ගමන යා හැක්කේ. වාහනේ තේන්නත් ඕන, ඉන්ධන තේන්නත් ඕන. ඒ දෙකම එකතු වෙලා තමයි ගමන යන්නේ. නැත්තම් ගමනක් ගැන කතා කරන්න බෑ. මේ අන්නේ වගේ තමයි අර තමන්ගේ පැත්තේ උපදව ගන්න ඕන කාරණේට තමයි වාහනය කියලා කිව්වේ. ඊට පස්සේ කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන කාරණේ තමයි ඉන්ධන කියලා කිව්වේ. උපමාවෙදී එතකොට තමන්ගේ පැත්ත තියෙනවා, හොඳටම තියෙනවා, හොඳටම තියෙනවා. දැන් අපේ හිතමු මෙන්න මේ වගේ දැන් උපතිස්ස තරුණයටයි මේ උපතිස්ස කෝලිත දෙන්නට හොඳටම ඒ අර වාහනේ කියන දේ තිබුණා. හැබැයි සංජය කියන ගුරුවරයගෙන් අවශ්‍ය ඉන්ධන හම්බුනේ නැහැ. එතකොට අර ඒ තමන්ගේ පැත්ත කාරණා ටික හොඳටම සකස් වෙලා තියෙන්න ඕන. ඒ තමන්ගේ පැත්ත හොඳටම සකස් වෙලා තිබුණට පස්සේ අර අර වාහනෙට ඉන්ධන හම්බ වෙනවා වගේ. හැබැයි ඉන්ධන තියෙනවා, කල්යාණ මිත්‍රෙක් කියන මගේ පැත්ත මේ ටික සකස් වෙලා නැහැ. ඔන්න ඔය කාරණා දෙකම ගැළපීම තුනෙන් තමයි මේ ගමනක් යා හැකිවන්නේ. මන් පොන්චි තව මේ උපමාවක් කියන්නකෝ. අර ලොකු කාරණාවලට මේ යන්න ගියොතින් අපි යමු ඒ කාරණාවලට. ඔය අර උපමාවකින් වගේ කියාගත්තොත් ඔකේ අදහස ගන්න ලේසි නිසා මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. වීණා දෙකක් තියෙනවා. එකම ළඟ වීණා දෙකක් තියෙනවා. පළවෙනි වීණාව, දෙවෙනි වීණාව. එතකොට පළවෙනි වීණාවේ ගානටම දෙවෙනි වීණාවෙත් සුසර කරලා තියෙනවා. පළවෙනි වීණාවේ ගානටම දෙවෙනි වීණාවෙත් සුසර කරලා තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාත සමානයි. එතකොට ඔකේ පළවෙනි වීණාවේ තටක් පිරිමදිනවා. අපි කියමු මේ වාදනය කරනවා කියලා. දැන් අර ඒවයි අර සංඛ්‍යාත සමාන නිසා පළවෙනි වීණාව තත්පිරි මැද්දට පස්සේ ඒකට අනුව අනුනාද වෙනවා දෙවෙනි වීණාවත්. අර අපිට ඉස්කෝලේ එහෙම ඉගෙන ගන්නට අර සරසෝලය කියලා එකක් එහෙම ගැන කියලා තියෙනනේ, ඉගෙනගෙන ඇති බොහෝ දෙනෙක්. එතකොට ඒත් ඒ වගේනේ. එතකොට අර මේ දැන් කවුරු හරි ඇහුවොත් දෙවෙනි වීණාවෙන් මේ අනුනාදයේ ඔයාගේද කියලා ඇහුවොත් ඔව් දෙවෙනි වීණාව කියන ඔව් මගේ තමයි. එතකොට ඔයා එතකොට අහනවා මේක ඉපැද්දුනේ ඔයාමද? ඊට පස්සේ කියනෝ නෑ, ඒක මට අනුනාද වෙන්න අවශ්‍ය පරිසරය මම හදාගත්තා. හැබැයි මට අනුනාද වෙන්න පුළුවන් කම ලැබුණේ පළවෙනි වීණාව නිසා. අන්න එතකොට මේ පුංචි උපමාවෙන් අදහසක් ගන්න. ඒ දෙවෙනි වීණාව තමයි අනුනාද වෙන්නේ. දෙවෙනි වීණාවේ සංඛ්‍යාතය අරහින් නාද වෙද්දි අනුනාදේ ගන්න තරම් අර ගානට අපි හදාගෙන තියෙන්න ඕන. අපේ ඥානানন্দ සායන්හසේ මතක් කරේ අපේ ගාව ගුණ සාගරයක් තියෙන්න ඕන කියලා. ඒ ಗುಣ සාගරයක් කියලා තියෙද්දී කාරණා දෙකක් ස්වාමීන් වහන්සේ ඉස්මතු කරලා කතා කරා. තමන්ගේ පැත්ත අයින් කරලා හැංගීමෙන්ම ගුරුවරයාට නැමී සහ පිරිසත් එක කටයුතු කරද්දී සමානයන් එක කතා කටයුතු කරනවා නම් තමන්ගේ හිත වෙනුවට ස්වාමීන් වහන්සේ ලස්සනට පැහැදිලි කරා ගෝතින්ද සූත්‍රයේ අනිත් කෙනාගේ හිතවල අනුබලනේ ಗುಣ අන්න ඒ වගේ දේවල් වලින් අපේ අර සංඛ්‍යාතේ අපේ තියෙන පරාසය අපි හදාගෙන තියෙනවා. ඒක අපේ පැත්තෙන් හැදෙන්න ඕන. ඇත්තටම ඒක අපේ පැත්තෙන්. ඒ ශබ්ද නැගුවේ කවුද කවුද කියලා අහුවට පස්සේ මගේ පැත්තෙන් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒක ලස්සනට පැහැදිලි කරනවා ඔය චබ්බිසෝදන සූත්‍රයේ. එහෙම භික්ෂුන් වහන්සේලා අරහත්ත්වය තමන් ප්‍රකාශ කරනවා. ඊළඟට ආපහු මහා තණ්හා සංකේ සූත්‍රයේදී අවසානයේදී සෝතාපන්න වීම තමන් තමයි ඒ ස්වාමීන් වහන්සේලාගේ අත්දැකීම තමයි. හැබැයි කොහොමද උනේ කියලා ඇහුවට පස්සේ මේ පැත්ත ගාවන්න බෑ. දැන් ඵල දැන් දෙවෙනි වීණාව තනියෙන් නාද වුණ නෑනේ. එයා අනුනාද වුණා විතරයි. නාද කරේ පළවෙනි වීණාව. එහෙනම් ඔය දෙකේ සමානත්වයක් තේන්න ඕන. පළවෙනි වීණාවෙන් ඒක දෙද්දි මේ පැත්තෙන් ගැනීමේ හැකියාව තේන්න ඕන. ඇත්තරම කිව්වොතින් දෙවෙනි වීණාව අනුනාද වුණා විතරයි. වැඩේ කරේ එහා පැත්තේ පළවෙනි වීණාවේ. අදහස ආවද දන්නේ නැහැ.
සයින් නැන්සේ අර ඒ කල්යාණ මිත්‍රයාට නැමෙනවා කියන කරුණද ඒ අර ඒකටම සුසර වෙනවා වගේ කියන එක. එහෙම නැත්නම් ඒකටද මම මේ ප්‍රශ්නෙත් එක්ක අහන්න හදන්නේ. මේ ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ ඒ කල්යාණ මිත්‍රයාට නැවෙන ස්වභාවය වගේද?
ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද පාඩලෙන්? හරි, මෙහිමයි අපේ ගුරුතුමා. දැන් ඔතෙන්ද දැන් අද අපි මේ අමූලිකා ශ්‍රද්ධාවයි ආකාරවතී ශ්‍රද්ධාවයි විස්තර කරන්නේ වර්තමාන සමාජයෙන් එක්කනේ. දැන් ඔන්න දැන් අපි ධර්මීය හොයාගෙන යන පිරිස තමයි ආකාරවතී ශ්‍රද්ධාව හොයන්නේ. නැත්නම් සාමාන්‍ය කටයුතු කරගෙන යන අය අමූලිකා ශ්‍රද්ධාවද කියලා. ඒ වර්තමානයේදී ඒක එහෙම අදහසක් ගන්න එක සාධාරණයි. හැබැයි රවි මහත්මයා මේක පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ මීට අවුරුදු 2600 ගානකට කලින් 600කින් සමාන වශයෙන් ඒ කාලෙදී අර විමුක්තියක් හොයාගත්ත සමාජයේ අයටයි අමූලික ශ්‍රද්ධා. ඒ කියන්නේ අපේ මේ අපේ දැන් ඒක කතා කරන්න වෙන්නේම අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සක්කාය නිරෝධ දහමක්නේ. අන්න ඒක තමයි මුල. නාපව මං කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සක්කාය නිරෝධ දහමක්. අන්න ඒක තමයි මුල. සක්කාය නිරෝධ නොවන අනිත් සියලුම ඉගැන්වීම් සක්කාය නිරෝධ නොවන අනිකුත් සියලුම ඉගැන්වීම් අමූලක මුලක් නැති ශ්‍රද්ධාවන්. මං අපව මතක් කරන්නම්. ඒක හොඳට අහගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සක්කායත්තේට පහර වදින සක්කායෙන් ඈතර වෙන දහම සක්කාය නිරෝධ දහම. ඒ සක්කාය නිරෝධ දහමට තමයි මුලක් සහිත ශ්‍රද්ධාව කියන්නේ. ඒක අන්‍ය වූ අනිත් සියලුම ඉගැන්වීම්. ඒ කියන්නේ දැන් අපිට ඔය ඒ කාලේ සමහර අය මොනවාද කියන්නේ ආකාසානංචයතන නිවසඤ්ඤායතන ආදී ඉහළටම ගියා. තණ්හාව දුරු කරපු අය හිටියා, උපාදාන දුරු කරපු අය හිටියානේ, ප්‍රපංච දුරු කරපු හිටියා. එහෙනම් ඒ අයත් අර චූරසිහනාද සූත්‍රයේ සඳහන් කරන්නේ ඒ ඔක්කොම පිරිස වැටෙන කොහටද? ඒ අය අමූලිකා ශ්‍රද්ධාවටයි වැටෙන්නේ. ඒගෙන කරුණු තේනවනම් අපි හාම තෙරුවන් සරණයි.
එහෙමයි අපේ ඥානানন্দ සාමණේර වහන්සේටත් තියමු එමුද ඔබ වහන්සේට මේ කියපු දේවල් ගැන. කපේ සායනා සවසරයි
මහතේ. මේ මහන්සේ ලස්සනට කාරණේ පැහැදිලි කරා. එනදී අර ශ්‍රද්ධාව කියන කාරණය විවිධ ස්ථානවලදී ටික ස්වභාවයෙන් තියෙන. එතකොට බෝධිසත්වයන්ට නැඹුරු වීම කියන කාරණයේදී එතන තියෙන එක අවස්ථාවක්. කියන්නේ එක ටිකක් කියන්නේ වෙන් කිරීමක් වගේ නෙවෙයි. අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන කාරණයම ඒ විදියටම සරසුලේතුමා අපේ ස්වාමීන් වහන්සේ ගත්ත හරියටම උන්වහන්සේගේ පැහැදිලි කිරීමම ඒ විදියටම අහගෙන ඒ අනුව අපේ පැත්ත සකස් කිරීම කියන කාරණේ අපේ ස්වාමීන් වහන්සේ තමයි ආධාරණය කරේ. එතකොට අර මූලයක් නැති කියන අදහස වෙනකොට අමූලික වගේ වෙනකොට තනින් තනින් එකතු කරගත් එකතු කරගෙන ඒ අනුව දකින්නේ ඒක පැහැදිලි වෙන්නේ නැහැ නේද? එතකොට අර හරියටම භාග්‍යතුන් වහන්සේට අර කල්යාණ මිත්‍රයාට නැමීම අර ඒ නැමීමත් එක්කම උන්වහන්සේගෙන් එන පැහැදිලි කිරීම මේ විදියටම අපිට අවබෝධයට ගන්න පුළුවන් නම් ඒක තමයි තමයි කාරණේ පිළිබඳ සිහිපත් කරන්න තියෙන්නේ. මේ සංඝාසික පිළිතුර ප්‍රමාණවත් නම් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍රයා නැමීම කියන කාරණාවලින් ස්වාමීන් වහන්සේ අපි දැන් දිගින් දිගටම කතා කරේ. එතකොට ස්වාමීන් වහන්සේ නිවැරදි කල්යාණ මිත්‍රයා තෝරා ගැනීම කියන කාරණාවක් අද අපේ හිත තුළ පළපදියම් වෙච්ච ප්‍රශ්නයක් නේද ස්වාමීන් වහන්සේ? ඒකටත් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නකෝ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්තයා. නිවැරදි කල්යාණ මිත්‍රයා තෝරගන්න එක ඉතාම වැදගත්. මොකද මේ ලෝකෙට කාරණා පැහැදිලි කරන විවිධ ගුරුවරු කලින් කලට ලෝකේ පහළ වෙනවා. උදත් සිටියා අදත් ඉන්නවා හෙටත් පහළ වේවි. ලෝකයේ තියෙන කාරණා පිළිබඳව කතා කරන්න ලෝකයේ ස්වභාවය පිළිබඳව කතා කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කරත් භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ සක්කාය නිරෝධ ධම පැහැදිලි කරන්න. එතකොට සක්කාය නිරෝධ ධමයක් පැහැදිලි කරනකොට අපිට ඒ කොහොමද ඒ ගුරුවරයා තෝරගන්න ඕන කොයි වගේ කෙනෙක්ද කියන අදහස අපිට එකතු වෙන්න ඕන. ඉතින් අපිට මේ ගිය සූත්‍රයේ ඉතාම හොඳ තැනක් ඒකට පැහැදිලි කරනවා. ගුරුවරයා තෝරාගන්න නම් එතනදී අපේ පැත්තෙන් අපි ඉතාම හොඳ ප්‍රඥාවක් ඇති කර ගන්නට ඕනේ. ඒක ඉතින් ඇති කර ගන්න ඕන කොහොමද? මහා පුණ්‍යවන්ත විදියට අපි දුන්නේ වටිනා මනස ජීවිතයක් යහළට ඉන්නේ. ඒ ලඝු ජීවිතයේ තුලදී අපි විවිධ හැම කෙනාගේම ජීවිතවල ස්වභාවය තමයි හැම කෙනාම විමුක්තියක් හොයනවා. ඒක ඕනම සමාජයක තියෙන ස්වභාවයක් විමුක්තියක් වෙන එක. එතකොට මේ විමුක්තිය හොයනකොට අපි කොහොමද අපිට අවශ්‍ය කරන නිවැරදිම අපිට ගුරුවරයා තෝරගන්නේ? ඒ ගුරුවරයාගෙන් අපිට භාග්‍යවතුන් වහන්සේ අද අපිට ජීවමානව නැහැනේ. හැබැයි අර ආදිබස්මති චරිය පඤ්ඤා සූත්‍රයේ සිහිපත් කළා වගේ ඒක පැහැදිලි කරනවා කල්යාණ මිත්‍රයා කියන්නේ අර භාග්‍යවතුන් වහන්සේම දේශනා කරන ධර්ම පැහැදිලි කරන කෙනා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරන කෙනා කියනකොට අපිට මොනම හේතුවකටවත් ඒ දේශකයන් වහන්සේ හෝ දේශකයා තුළින් තමන්ගේ පෞද්ගලික අදහසක් ඉදිරිපත් වෙන්න විදියක් නැහැ. මොකද සක්කාය නිරෝධ ධම ලෝකේට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි. උන්වහන්සේ තමයි ලෝකේට මේ ධම ප්‍රකාශ කරන්නේ. තමන් විසින්ම අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්තු ධම ලෝකයා ලෝකයේ තියෙන වචන වලින් ලෝකයට පැහැදිලි කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අද අපිට ජීවමාන වැඩ ඉන්නේ නැහැ. එතකොට උන්වහන්සේගෙන් අසාගතිකු ධම උන්වහන්සේගේ ලෝකයේ තියෙන වචන වලින් උන්වහන්සේගේ අත්දැකීමනේ ප්‍රකාශ කරන්නේ. එතකොට යම්කිසි විදියකින් යම්කිසි කෙනෙක් තමන්ගේ අදහසක් ප්‍රකාශ කරනවා නම් ඒකත් ඒ ගුරුවරයාගෙන් අපිට බුද්ධ වචනයක් ඉදිරිපත් වෙනවා කියන එක අපිට පිළිගන්න අමාරුයි. පිළිගන්න බෑ. උන්වහන්සේ සිහිපත් කරන සතර මහා ප්‍රදේශ වලදී පැහැදිලි කරනවා යම්කිසි ධර්මයක් ප්‍රකට කරද්දී ඒක ගුරුකුල වලින් මහතෙරුන් වහන්සේ නමක් මෙච්චර මෙහෙම ප්‍රසිද්ධයි කියන තෙරුන් වහන්සේ නමක් ආදී වශයෙන් පැහැදිලි කළා. ඒක පිළිගන්න යන්න එපා. ඒක පිළිගන්නවා නම් පිළිගන්නට ඕන ධර්මයට විනයට අනුව කියලා. එතකොට අපි යම්කිසි ගුරුවරයෙක් තෝරගන්නවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධර්මම දේශනා කරන ගුරුවරයෙක් බවට පත් වෙන්නේ අර සූත්‍රයේත ඒ භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍රයේත විනයට ගලපලා බලන්න කියනවා. එතකොට අපිට දැන් මෙහිම ධර්මයක් ප්‍රකට කරන දැන් මෙතනින් අපේ ආචාර්යතුමෝ අපේ ස්වාමීන් වහන්සේලා ආදීකට ඇත්තෝ හැමතැනම ජීවිතයේ ගවේෂණයක යෙදෙන පිරිස් හැමතැනම මේ විමුක්තියක් හොයාගෙන අපිරිමිත වෙහෙසක් ගන්නවා. එතකොට ඒ හැමතැනටම අදහසක් තියෙනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට අපි නිවැරදිම ගුරුවරයෙක් බවට පත් වෙන්නට නම් තමන්ගේ අත්දැකීමක් විශ්මද වෙන්න දැන් මොනම හේතුවකටවත්. මොකද මේ ධහම මේ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත. එතකොට අපිට කරන්න තියෙන්නේ කල්යාණ මිත්‍රයාගෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධහම ශ්‍රවණය කිරීම. ඒ ධහම ශ්‍රවණය කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු විදියටම අපිට ඒ ධහම අවබෝධ කරගන්නට දකින්නට පුළුවන් නම් අන්න එතෙන්ට තමයි අපි යොමු වෙන්නට ඕනේ. ඒකට නිවැරදිම ගුරුවරයා අපිට තෝරගන්නදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන කාරණේ තමයි කල්යාණ මිත්‍රයා විදියට තමන්ගේ අදහසක් පෞද්ගලික අදහසක් වෙනවනම් පුද්ගලත්වයක් ඉස්මතු වෙනවනම් ලෝකයට අදාළ කාරණයක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කතා කරනවා නම් එතන ධමයක් භාග්‍යවතුන් වහන්සේගේ ධමස් පිළිබඳව අපිට විශ්වාසයක් ලබන්නට බැහැ. මොකද රක්මජාල වගේ සූත්‍ර දෙස බලනකොට විවිධ පැතිකඩයන් වලට ගිහිල්ලා විවිධ දෘෂ්ටීන් වලට යන ස්වභාවයක් තියෙනවා. එතකොට අර අපි උත්සාහ කරන්නට ඕන අපි සොයාගන්න ගුරුවරයා දේශනා කරන කාරණය සූත්‍රයේ විනයට ගලපලා බලන්න අපිට හැකියාව තියෙන ඕනේ ඒ අනුව ගලපල බලලා අපි ගුරුවරයා තෝරගත්තොත් එහෙම ඒ තමන්ගේ ජීවිතයට අර්ථයක් තමන් බලාපොරොත්තු වෙන අරමුණට යන්නට පුළුවන්කම තියෙනවා. පුළුවන් සරණ.
පුළුවන් සරණ. සයින්නන්ට ඒ වගේම සයින්නන්ට අර සම්බෝධිපක්කිය සූත්‍රයේ ඥානිමල් සයින්නන්ට පටවන්ටගේ මතක් කරා සයින්නන්ට. චිතෝ සයින්නන්ට අපිට භාවනාවක් වශයෙන් මුල සිට සහ අග දක්වාම කර යුතු එකම කාරණාව වශයෙන් මට නම් එතන සයින්නන්ට කල්යාණ මිත්‍රට නැවීම නේද සයින්න. පෙරොන්ස.
භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍ර සම්පවංකය. කල්යාණ මිත්‍රයාට නැමීමම පළවෙනි භාවනාව හැටියට. එතකොට මේ ප්‍රතිපදාවක් විදිහට මේ යන ගමනේදී කල්යාණ මිත්‍රයා මම අර අපි මේ දේශනාව ආරම්භයේදීම අපි සිහිපත් කරා ගුරුවරයා හොයාගන්නේ කවුද? ගුරුවරයා හොයාගන්නේ ශිෂ්‍යයා විසින්, ගෝලයා විසින්. ගුරුවරයා හොයාගත්තට පස්සේ අකමැති වුණත් කැමති වුණත් ගුරුවරයා කියන විදිහට තමයි වැඩ කරන්න ඕනේ. මොකද හොයාගන්නේ තමන්නේ. අපි අර ස්වාමීන් වහන්සේකට ලස්සන උපමාවක් සිහිපත් කරනවා. මේ නඩුකාරයෙක් බවට පත් වෙන්නේ දක්ෂයේ ඒ වගේම තමන්ගේ කැමැත්තෙන්ම. හැබැයි නඩුකාරයෙක් බවට පත් වුණාට පස්සේ තමන්ගේ හිතමනාපයට වැඩ කටයුතු කිරීමේ හැකියාවක් නැත්තේ නෑ. තමන්ට ඕන ඕන විදිහට තමන්ගේ සිතැඟි පරිදි වැඩ කටයුතු කරන්න බෑ. යම්කිසි රාමුවක් ඇතුලේ වැඩ කරන්න ඕන. හැබැයි එහෙම ඒ මට්ටමට එන්න නඩුකාරතුමෙක් බවට පත් වෙන්න හැම කෙනාටම හැකියාවක් නැහැ. ඒ වගේම තමයි ඒ නඩුකාරයෙක් බවට පත් වුණාට පස්සේ තමන්ට ඕන විදිහට වැඩ කරන්න බෑ. ඒකට ඒ යම්කිසි නීති රාමුවක් යටතේ තමයි වැඩ කරන්න ඕන. ඒ වගේ ගුරුවරේ තමන්ගේ ශිෂ්‍යයා හික්මවන්නේ යම් කිසි විදියකටද ඒ සියල්ලටම ශිෂ්‍යයා නැඹුරු වෙන්න ඕන. තමන්ට සිතැඟි පරිදි වැඩ කටයුතු කරන්න බෑ. තමන්ට ඕන ඕන විදියට වැඩ කරන්න බෑ. සියල්ලම තමන්ගේ ගුරුවරයාට දැනුවත් කරන්න ඕන. එතනදී මේ අර ගුරුගෝල සම්බන්ධය පිළිබඳව අපේ ගුරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරද්දී තමන්ගේ සිතට එන සිතවිල්ල පවා ගුරුවරයාට කියන්න ඕන. එච්චරට නැමියාවා. එතකොට තමන්ගේ පැත්තට කිසිම වටිනකමක් තමන්ට කියලා අඩුම තරමේ හිතන්නවත් බැහැ. අඩුම තරමේ හිතන සිතවිල්ල පවා තමන්ගේ ගුරුවරයාට කියන්න ඕන. හැබැයි ඒ කියන්නේ ඒ නැමියාව ඇති වෙන්නේ තමන්ටම යහපත වෙනස. මෙහෙම ගුරුවරයෙක් ඇසුරු කරන්න ලැබෙනවා නම් එවැනි ගුරුවරයෙක්ගේ ඇසුරක් එක්ක ඉන්නවා නම් අර සරසුලේ උපමාව වගේ ඒ කියන කාරණේ ඒ විදිහටම හරියට අහගෙන මේ පැත්තට ඉතින් සකස් වෙන්න ඕනනේ. මේ පැත්ත හරියට සකස් වෙන යන්නට තියෙන මහා ගුණ සාගරයක් මහා ප්‍රතිපදාවක් එක්ක කල්යාණ මිත්‍රයාට නැමීමම තමයි පළවෙනි භාවනා. එතකොට ඒ තුළ අපිට පුළුවන්කම තියෙනවා නිවැරදිම ඒ තෝරා ගැනීමත් එක්ක හරියටම ඒ ලැබෙන මඟ පෙන්වීම යටතේ චින්තනය මෙහෙවන්න අපේ පැත්ත බාහිරින් අපිට කල්යාණ මිත්‍රයාගෙන් ධර්ම එනකොට අපිට මේ පැත්තෙන් අපි ශක්තිය හදාගෙන තියෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය කරන්න අර කියන දේ කියන විදියටම අපිට අහන්න පුළුවන්කම අපි මේ පැත්තෙන් සකස් කරගෙන තියෙන්න. එහෙම නැත්නම් වෙන්නේ අර එක එක සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියන ඒ විවිධ මානයන් වලට ගිහිල්ලා තමන්ට යමක් සද්දම් අධිමානයට පත් වෙනවා වගේ තමන්ගේ පැත්තට මොනවා හරි දෙයක් එකතු කරගෙන ගමන අතරමඟ නතර වෙන සුභාවන් පිටපත් කරනවා. ඒක නිසා අර භාග්‍යතුන් වහන්සේට නැමීම, උන්වහන්සේ කියන කාරණයට නැමීම කියන කාරණය අපි අපි කරගන්නට ඕන. ඒකම විනිශ්චයතනයක් විදිහට සේපක් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
ගොඩක් පින් ජොයින් අස තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ මම ඉස්සෙල්ලා දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නෙට සෑහෙන හොඳ පිළිතුරක් ලැබුණා. එතකොට දැන් ඊළඟට මට ප්‍රශ්න මං ආ හිටියේ මොකද මේ අනිත්‍යයට මොකද මම ප්‍රශ්න සම්බන්ධයෙන් මගේ ප්‍රශ්න සම්බන්ධ ගොඩක් කාලෙ වෙලා ගත කරපු ඉන්න. එතකොට එතෙන්දී මම මේ ප්‍රශ්න ටිකක් බැරණුද කියලා හිතනවා. එතකොට අපි විචක්ෂණශීලී වෙන්න ඕනේ කියන විමසීමට ලක් කර යුත්තේ අපි දකින්න ඕන දැනගෙන දැන් අපිට ඉගියක් තියෙනවනේ. ඒ හා සම්බන්ධයෙන් අපිත් අපිම යෝනිසි මනසිකාරය කරනවා කියන්නේ අපිම අපිම තුලින් තර්ක කළා විතර්ක කළා අපිම එතනට යාගන්න විචක්ෂණය කිරීමක්ද කළ යුත්තේ කියන කාරණේ තමයි ඉතින් ඊළඟට මට දැන් පැන ගිච්ච ප්‍රශ්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ දහම අනුගමනය කරද්දී අර භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන දේකම දහම මුලින්ම අපි අර කල්යාණ මිත්‍රයාගෙන් බාහිරින් එන්නේ ඒකත් ඉස්සෙල්ලා හරියට සුත ශ්‍රවණය කරන්නට ඕන.
එහෙමයි.
ඊට පස්සේ දත ඒ දේශනා කරන්න තියෙනු කාරණය මේ සක්කාය නිරෝධ දහමක්. එතකොට ඒ දහම අපි ඒ කියපු විදිහටම අපි දරා ගන්නට ඕන.
එහෙමයි.
ඒ කියපු විදිහටම අපි හරියටම අහගෙන බාහිරින් මේ දහම අපිට ඇහෙන්නේ.
එහෙමයි.
ඒ දහම අපි මේ පැත්තෙන් අපි අහගන්නට ඕන. ඒකට වචසා පරිචිත. එතකොට අපි හරියට අර බාහිරින් කියන කාරණය අහගෙන දරාගෙන ඉන්නකොට වචනෙන් කුමන කර ගන්නට ඕන. දැන් චක්කු සූත්‍රය ගත්තොතින් චක්කුම්බි ඒ කියපු විදිහට චක්කුම් රූපං චක්කු විඥාන පස්සේ ඒ විදිහට දිගට කියනවානේ. ඒකේ කියන කාරණය හරියටම පැහැදිලිවම ඒ දේශනා කරපු විදිහටම පැහැදිලි අපි ඒ වචනයෙන් ප්‍රගුණ කරන්නට ඕන.
එහෙමයි.
ඊළඟට මට අපිට කරන්න තියෙන දේ මනසානුසෙක්තිය. අපි නෝනෙන් මෙනෙහි කරන්න ඕන. දැන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන කාරණේ මේ විදිහට මහගෙන ඒක දරාගෙන වචනයෙන් ප්‍රගුණ කරගෙන අපේ පැත්තෙන් අපි කරන්න තියෙන දෙයක් තියෙන මනසානුසෙක්තිය. ඊළඟට ditthi asuppati vidda. කියන්නේ මේ බාහිර මතුපිට කාරණේ මම කතා කරන්නේ. එතකොට ඒ අර අහගතිපුදේ හරියටම දෘෂ්ටියෙන් දැක්මකින් පිරිසුදු වෙන්නට ඕන. දෘෂ්ටියෙන් පිරිසුදු වෙන්නේ කොහොමද? අර මට කරන්න දෙයක් තියෙනවානේ. මනසානුසෙක්තිය. අපේ පැත්තෙන් අපි ඒ අර කියපු කාරණේ හරියටම නුවණින් මෙනෙහි කරනකොට ditthiya supati vidda කියලා කියන්නේ හැබැයි ඉතර වෙන ඒ අර ඉතර වීම නෙවෙයි. එතකොට ඒ මූලික අදහසක් විදිහට අර සුතේ පිරිසිදු කරගන්න. දැන් අපි දැනට මහත්මයා කරන්න උත්සාහ කරන්නේ මේ ඇඟට දැනෙන යමක් කරන්නනේ.
හ්ම්.
අපි දැන් උත්සාහ කරන්නේ අපි අර සම්බෝධිපක්ඛිය සූත්‍රයේ පැහැදිලි කරේ පළවෙනි භාවනාව තමයි කල්යාණ මිත්‍රයාට නැමීම කියන එක. කල්යාණ මිත්‍රයාට නැමීම තුළින්නේ අපි ධර්මය ශ්‍රවණය කරන්න. එතකොට සුතේ පිරිසිදු කරගන්නට. එතකොට ඒ අගතිපු එක තමයි පරාගන්න ඕන වචනින් ප්‍රගුණ කරන්න ඕන. අද එතකොට අපි මුල නැතුව දැන් මේ අපේ ස්වාමීන් වහන්සේ කලින් සිහිපත් කරා මේ මෙගිය සූත්‍රයේ අවසානෙට සඳහන් කරන්නේ රාගය ප්‍රහාණය කරන අසුභය වඩන්න දේශය ප්‍රහාණය කරන්න මෛත්‍රී භාවනාව වඩන්න, ඊට පස්සේ විතර්ක සංසිඳවන ආනාපාන සතිය වඩන්න, ඊට පස්සේ ඒ සමුදය නිරෝධය දක්වන අනිත්‍ය සංඥාව, මේ විදිහට ඒ භාවනාවක් විදිහට ප්‍රගුණ කරන්නට ඕන. අර මූලික කියන කාරණා ටික සම්පූර්ණ වුණාට පස්සේ ඒ සම්පූර්ණ වීමත් එක්ක අපිට යමක් දැනට කරන්න තියෙනවා. ඒ මොකද්ද? මූලික වශයෙන් අර සුතය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු විදියටම මේ දහම් කාරණා ශ්‍රවණය කර ගැනීම. ඒ ශ්‍රවණය කරගෙන ඉදිරියේ යද්දී දතා ධාරණය කර ගැනීම, වචන ප්‍රතිපාරිතා ඒක වචනෙන් ප්‍රගුණ කරන කටපාඩම් කරන සජ්ජායනයේ විමුක්තායතනයක් කියලා විමුක්තායතන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඊට පස්සේ මනසානුපෙක්ඛිතා ඒක මම කරන්නේ. මගේ පැත්තෙන් වෙන්න තෝරන කාරණේ කෙරෙනකොට එතන ඉදිරියට යද්දී මේ ධර්මාවත ඉවර වෙන එක නිරුද්ධ වෙනවා.
පැහැදිලිද?
මම කරන්නේ.
පැහැදිලි සමයි. තේරුම් සරණයි.
තේරුම් සරණයි. මේ එතනට කාරණයක් එකතු කරලා කමක් නැද්ද දන්නේ නේද?
මම කමන්නේ නැහැ.
එතෙන්දී මේ අර අපේ සංඝසත් මූලික වශයෙන් සිහිපත් කරානේ අර කල්යාණ මිත්‍රයේ අසුර කරන්න ඕන කියන කාර්යය. එතෙන්දී අර කල්යාණ මිත්‍රයේ අසුර කරද්දී කල්යාණ මිත්‍රයා කවදාවත් මේ තමන්ගේ පැත්තට එක්කාසු වෙන දහමක් කියලා දෙන්නේ නැහෙනේ. ඒ එතෙන්දී දැන් උදාහරණයක් දැන් කල්යාණ මිත්‍රයේ අසුර කිරීම පිළිබඳව ඒ සංකේ සූත්‍රේ හරි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මේ ඒ සංකේ සූත්‍රේ මේ පැහැදිලි කරන කාර්ය තමයි ඒ ගුරුවරයා එක්ක භාග්‍යවතුන් වහන්සේ විමසන ගුරුවරයා මේ කියලා දෙන ධර්මයේ ස්වභාවයක් ගැන කියලා දෙනවනේ. අපේ සායනාසේ ගැන මොහොම ලස්සනට මේ පැහැදිලි කරලා දුන්නා. ඒ ගුරුවරයා පැහැදිලි කරලා දෙන ධර්මයේ බලන කොහොමද දක්වලා තියෙන්නේ කියලා සුන්සිනා සාමාන්‍යයෙන් අදහසක් ගත්තට පස්සේ ඒ ධර්මයේ ස්වභාවය මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. මේ ඒ ගුරුවරයා පැහැදිලි කරනවා අයමායස්මා ධම්මං දේශේති. ඒ ගුරුවරයා අපිට ඒ මෙන්න මෙහෙම ධහමක් තමයි දේශනා කරන්නේ. අපි ඥානවන්ත සයන්දාසවතා කරි සුතා කියලා ඒ සුතය මෙන්න මේ වගේ අයමායස්මා ධම්මං දේශේති. ඒ ආයිෂ් ඒ උත්තමයා ඒ ගුරුවරයා දහම දේශනා කරනවා. ඒ දහම ස්වභාවය ගම්බීරෝ ගැඹුරුයි කියලා කියනවා. ගැඹුරු දහමක් තමයි අපිට පැහැදිලි කරලා දෙන්නේ. සෝ ධම්මෝ දුද්දසෝ. ඒ ධර්මයේ දුද්දසෝ දකින්න බෑ නෙවෙයි, දුද්දසෝ දකින්න අමාරුයි. දුරණු බෝධෝ අවබෝධයට දුෂ්කරයි. හැබැයි සන්තෝ ප්‍රණීතෝ ශාන්තයි ප්‍රණීතයි. ඒ වගේම අටක්කවචරු. අර තර්කයක් කරන්නේ මොකක් හරි දෙයක් මූලික කරගෙන. අපි මොකක් හරි තර්කයක් විතර්කයක් මොකක් හරි ගොඩනගන්නේ දෙයක් පාදක කරගෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විමුක්තියනේ හරේ විමුක්තිසාර. කියන්නේ විමුක්ත වීමත් එක්ක බුදුරජාණන් වහන්සේ තර්ක කරන තර්කයේ හැසිරීමක් නැහැ. තර්කයේ හැසිරෙන්න නම් ඒක ඉන්න කෙනෙකුට දෙයක් වෙන්න ඕන. ඒ වගේම නිපුණයි පඬිත වේදනය. නසෝ ධම්මෝ සුදේශේ ලුද්දේ නැති. අන්නේ වගේ ධහම තමයි පැහැදිලි කරන්නේ. ඒතර අනේ ධහම කලන මිතුරගේ නාම කලන මිතුර නිතරම නිවැරදි කරනෝ හරිනම් හරි වැත්ත වැරදිනම් වැරදිනම් ඔය දැන් ඔය කරන එකෙන් වැරදි. ඔය කරන එක වැරදි. ඔය කරන එක වැරදි. ඔය කරන එක වැරදි. අන්න එතකොට ලෝකෙත් කියන්නේ සක්කාය තහවුරු වෙනවා නම් නිතරම ඕක වැරදි. ඕක වැරදි. වැරදි. වැරදි කියලා පැහැදිලි කරනවා. අනේ සුතා දතා. එහෙම දහමක් තමයි ධාරණය කරන්නේ. දතා වචසා පරිචිතා වචනෙන් ප්‍රගුණ වෙන්න ඕනනේ. ඒ වචනෙන් ප්‍රගුණ වෙනකොට අර අපේ සයින් වහන්සේ මතක කරගෙන මනසෙන් අනුපෙක්කිතා මනසෙන් මෙනෙහි කරන්න ඕන අපේ පැත්තෙන්. හැබැයි එතෙන්දී විශේෂත්වය තමයි යොමු දැන් අපි හිතමු ලීයක් දානව නම් අර ලී අතු ගන්න මැෂින් එකකට දානවා කියලා හිතමු. අපි මේ පැත්තෙන් ලී අරගෙන තල්ලු කරන්න ඕන නේද අපේ පැත්තෙන්? තල්ලුවක් දුන්නට පස්සේ මැෂින් එකම ඇදලා ගන්න ඕනේ නේද? එහා පැත්තට අර හොඳට සුමට වෙච්ච ලීයක් බවට පත් වෙලා ඉන්නේ. ඒ වගේ මනස අපිට මනසෙන් අපිට කරන දේක් තියෙනවා ඇත්තටම. ඒ මනසෙන් මෙනෙහි සම්මර්ෂණය කරන්න මෙනෙහි කරන්න යොදා ගන්න සද්ධර්මී. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම. ඒ ධර්මයේ මෙනෙහි කරද්දී අපිට අපේ පැත්තට එකතු කරන්න දෙයක් එක්කාසු වෙන්නේ නැහැ. අන්න එතකොට ඒක දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙට විස්තර කරද්දී මනසින් කරනවා කියන්නේ වෙන්නේ මේ ලෝකෙට විස්තර කරද්දී. හැබැයි මනසින් සද්ධර්ම ශ්‍රවණය වෙනකොට ඒ ශ්‍රවණය වෙන කාරණයම මනසින් මෙනෙහි කරද්දී කොහෙන්වත් ගලපන්න විදියක් නැහැ. අර කොහෙන්වත් ගැලපෙනව නම් මේ ගැලපීම මගේ පැත්තට ගැලපෙන. දැන් අපි හිතමු ඇහැට රූපයක් පේනවා කියලා. දැන් ඇහැට රූපයක් පේනව නම් අපි හිතමු ඒක ඒ දැන් ඇහැට රූපයක් සම පේනවා පෙනීම කියන කාරණ සම්බන්ධයෙන් ඇත්තරම ගත්තට පස්සේ මේ ගත්තොත් මගේ පෞද්ගලික අත්දැකීම ඇහැට රූපයක් පේනවා කියන එකනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ඕකට يعني මගේ ඇත්තම අත්දැකීම ඇහැට රූපයක් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුණා රූපන් දිස්සා. මම රූපයක් දකිනවා නේ, ඇස රූපයක් දකිනවා කියලා. ඔන්න බලන්න දැන් මම යන්න පුළුවන් දෘෂ්ටි තියෙනවා. මොකද්ද? මට පේනවා කියලා කිව්වට පස්සේ වෙන දේ තමයි මම දකිනවා කියලා දැන් මම නේ කරන්නේ. එතකොට සක්කායත හරු වෙලානේ. ඊට පස්සේ දැන් අපි යන්න පුළුවන් තැනක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මොකද්ද? මේ ඇසින් රූප දකිනවා කියලා. ඊට පස්සේ දැන් ඊට පස්සේ අපි බාර දෙනවා ඇසින් රූප දකිනවා කියලා. ඊට පස්සේ යන්න පුළුවන් මම මැඩිහත් වෙන්නේ නැත, ඕක ඉබේ වෙනවත් දන්නේ නැහැ. මම මෙහෙ ඉන්නෝ එහෙමනම් ඕක ඉබේ වෙනවා කියලා. එහෙම යන්නත් බෑනේ. එහෙනම් මොකද්ද ඉතුරු වෙන්නේ අපිට? එහෙම නැත්නම් එක්කෝ මම රූපයක් දැකෙන්න ඕන, ඒක නම් ටිකක් හරි සාධාරණයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගැළපෙන්නේම නැති කාරණා. මේක ඇහෙන් රූප දැකෙන. එහෙනම් ඇහැ ඔටෝ වෙනවද? ඉබේ නිකන්මද? එතකොට අන්න ආයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඕක එහෙම ගියොත් යන්න පුළුවන් ඉබ්බේ වෙනවා කියන ඒක අර අදිත් සම්පන්නවාදී කියලා එහෙම දෘෂ්ටියකට යන්න පුළුවන්. දැන් මම මොකද්ද කරන්නේ? එහෙම නැත්තම් දෙයියම වවන්නවා. එහෙම නැත්තම් ඉබ්බේ පහල වෙනවා. එක්කෝ කර්ම ඵලයක් වෙනවා. එහෙමත් නෙමෙයි කියලා. දැන් මොකද්ද අපිට එන්නේ? දැන් අපිට එන කාරණේ තමයි විමසීමක් වෙනවා. විමසීම. බුදුරජාණන් වහන්සේ බුගේ බුද්ධ වචනය අහන එකේදී ඒක වැරදි. දැන් මොකද ඇති වෙන්නේ? විමසීමක් ඇති වෙනවා. ඒ විමසීම ඒ ශ්‍රුතයට අනුවම මේ මානසිකාර කරන්න ඕනනේ. මනස අනුපෙක්කිතාවලින් ඒ මානසිකාරයක් වෙන්න ඕන යෝනිසෝත් එක්ක. අයගෙන හිතන්න පෙළඹෙනවා. අන්න හිතන්න පෙළඹෙනකොට මේ අපි ඇත්තටම ලබා දෙන්නේ ප්‍රඥාවට ආහාර නේද? අන්න ඒක ස්නේහට ආහාර දෙනත් එක්කම ආයි අපි ආයාසයෙන් තොරව අන්න දෙත්‍යා සුප්පටි විද්දා වෙනවා. එතෙන්දී අර මනසානුපෙක්කිත වෙන්න ඕනම අර අපිට තියෙන ප්‍රධානම කාරණේ තමයි ඒ යම් සූත්‍ර දේශනාවකින් ඒ සූත්‍ර පරයයකින් ඒ කියන කාරණේ අපි විවරදේවම පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපේ පැත්තට ගැලපෙන යම් දෙයක් වේද ඒ ගැලපීමම මේ හරියට සුතේ පිරිසිදු වෙලා නැහැ කියන එකයි ඒකෙන් කියවෙන්නේ.
අවතර ස්වාමීන් වහන්සේ මෙතනදී දැන් අපි දැන් අතන තර්ක කරන්න එපා කියන කාරණේ විදි සැලකණ්ඩ වෙන්නේ දැන් අපි යෝනසී මානසිකාරය කරනකොට අපේ පැත්තට ගැලපෙන දෙයක් තියෙනවා නම් ඒක තර්ක කළා අපි ඒක මෙහෙම වෙන්නේ කොහොමද කියන එක තර්ක කරයි කියන ගැටුවක් නැහැ නේද?
එහෙම අනුතිම් මහත්මයා ආපහු එන්නේ අපේ ඒක ඒ කියන්නේ මේක වෙන්නේ කොහොමද කියලාද
වෙන්නේ කොහොමද කියන එක දැන් අපි දැක්කොත් අපේ පැත්තට ගැලපෙන විදිහට ඒක එහෙම වෙන්න බෑ නේද කියන එක අපි තර්ක කරනයි කියන කාරණේ අපේ අපේ තුලින්ම ඒ කියන්නේ ධර්මය අපි දැන් ඒක පිළිගන්නයි කියන කාරණේ වෙන්නේ ධර්මෙ නිවැරදිනේ අපි වැරදි හරි කියන එකනේ. එහෙම නැතුව කියපු දෙයට අනුව ඒ ධර්මයට අනුව අපි අපේ පැත්ත නොගැලපෙන විදිහට තර්ක කිරීම වැරද්දක් නෑ නේද?
ඇත්තටම අපේ පැත්ත මේ නොගැලපෙන්න ඕන ඇත්තටම. ඒ ඒ තර්කකේ ඒ ඒ ස්වභාවය තියෙනවා. ඒකට එතන තර්ක කරනවා කියන කාරණයෙන් ඇත්තටම මේ තර්ක කියන්නේ හරියට විමසනකොට මහත්මයා තර්කයක් දැන් දහම ගැන කියද්දී දැන් අර කල්යාණ මිත්‍රයව දහම පැහැදිලි කරලා දෙද්දී අපි කියවනේ මේ අසත්තාවචරෝ කියලා තර්කයක හැසිරීමක් වෙන්නේ නැහැ කියලා. ඒතකොට දැන් බුද්ධ වචනයේ තුල ඒ කියන්නේ බුද්ධ වචනයේ විමර්ශනය කරද්දී විමසද්දී ඇත්තරම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ තර්කයට ගෝචර වෙනවා කියනට වඩා තර්කයක යෙදීමක් නැහැ. අත්තක්කාව චරිත ගැන හැසිරීමක් නැහැ කියලා. නමුත් අපි අපේ පැත්තෙන් කළ යුත්තක් තියෙනවා මහත්මයා විමසීම කියන දේ. අපි ලස්සනයි වචනේ මහත්මයා තර්ක කරනවා කියන කාරණයටත් වඩා තර්ක කරන්නේ දෙයක් පාදක කරගෙන විමසීම කියන වචනේ වඩාත් යෝග්‍යයි කියලා මට හැඟෙනවා. ඒතකොට ඒ විමසීම වෙන්නෙම අර ශ්‍රවණය කරපු දෙයට අනුරූපවමයි. එතකොට තර්කයක් වෙන්නේ අර ඇස්තුදේ අපිට කියන්නේ සුතේදී අපිට දෙයක් වුණොතින් තර්කය යෙදෙනවා. හැබැයි සුතේ තුර අදහස් පැහැදිලි නේද?
පැහැදිලි. ඒක ඒ කියන්නේ විචක්ෂණ කියන එක කියන්නේ විමසීම විචක්ෂණ කියන එක.
ඔව් වචන කොට කීපයක් කියනවා මහත්මයා. විචක්ෂණය කරනවා කියලා කියනවා. ඒ කියන්නේ අපි අර මේ භාෂාවේ පරිභාෂාවෙන් අපිට කියන්නේ ඒ වගේ සමානාර්ථ කීපයක් කියනවා මහත්මයා. විචක්ෂණය කියලා කියනවා. ඊට පස්සේ තා කියනවා අර පටිපුච්ඡා විනීතන නැත්නම් පරිපුච්ඡා විනීතා කියන එකම කාරණේම තසේ යෝනිසෝ මනසිකාරය කරනවා කියලා කියන්නේ එයමයි. යෝනිසෝ මනසිකාර කරනවා කියලා කියනවා. අපහෝ වචන කීපයක් මෙතන තියෙනවා කියන්නේ නුවණින් දකිනවා කියලා කියන්නේ. අර එතෙන්දී අර මේ අර ඒක තමයි අර විමසීම කියන දේ ප්‍රඥාවට ආහාරයක් මහත්මයා. ඒක හරියට අර තෙල් පහන දැල්වන්න අපි කරන්න ඕන දේ අපේ පැත්තෙන් කරන්න ඕනනේ. හැබැයි ඒ කරන්න ඕ උපමාවෙන් හැමදේම ගන්නම අමාරුයි. අර මේ කියන්නේ යම් එක පරාසයකට විතරයිනේ උපමාවක් දෙන්න පුළුවන්. අපේ පැත්තෙන් කරන්න ඕන දේ තමයි අර කල්යාණ මිත්‍රයාට නැඹුරු වීම. ඒතකොට අර කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙනවා කියලා කියන්නේම අර කලින් අහපු ප්‍රශ්නයකදී වගේ නියම කල්යාණ මිත්‍රයා කවුද කියන එකට චංකී සූත්‍රයේදී දැන් කල්යාණ මිත්‍රයාට නැඹුරු විය යුතු වගේ සම්බෝධිපක්ඛයේ සූත්‍රය ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය වගේ සූත්‍රවලදී පැහැදිලි කරද්දී ඒ නිවැරදි කල්යාණ මිත්‍රයා කවුද කියන ප්‍රශ්නෙට අර කලින් අපේ ඥානানন্দ සාමිනාසේ උත්තරයක් දුන්නා. ඒ කල්යාණ මිත්‍රයා අර මෙන්න මේ ගම්බීර දුද්දස දුරනුබෝධ අතක්කාවචර සන්තපණීත නිපුන පඬිත වේදනීය මේ අතක්කාවචර දහමක්මයි. ඒ කියන්නේ තමන්ට මොනවත් එක්කාසු නොවන ඒ කියන්නේ සුඛියත්තේට පහර වැදෙන දහමක්. සුඛිය සක්කාය නිරෝධේ පිනිස දහමක් දේශනා කරන්නා තමයි හැබැයි කල්යාණ මිත්‍රයා. අන්නේ කල්යාණ මිත්‍රයාගෙන් සුතේ ලැබෙද්දී ඒ සුතේදී එතෙන්ද කියනවා ඒ අතක්කාවචරය කියලා. එතකොට ඒ තර්කය අන්න එතකොට ඒ සුතයට අනුව අර ඒකට කියන ඒ ලැබෙන ඒ කියන්නේ අතක්කාවචර දහමක් අහන්න ලැබීම සුසෝසා කියනවා. ඒ සුසෝසාවට අනුව පරිපුච්චා වෙන්න ඕන විමසීම විය යුතුයි මහත්මයා.
පැහැදිලි. තේරුම් ගන්න.
තේරුම් ගන්නයි. ප්‍රශ්නයක් අහලා තියෙනවා. සාමින් වහන්ස වචසා පරිචිතා කියන්නේ සැබෑවටම ශබ්දයක් එන්න එක කතා කිරීමද එහෙම සිත ඇතුළ සිදුවන කතාවක්ද? තෙරුවන් සරණයි සාමින් වහන්ස. උදාහරණයක් ලෙස ගොළු කෙනෙක් වගේ. ඇතර ඉතින් ගොළු කෙනෙකුට ධර්මයේ හදාරන්න බෑ. ඒතර ක්ෂණ සම්පත්තිය හමු වෙච්ච කෙනෙක්නේ. එතකොට ඒ අර ක්ෂණ සම්පත්තිය හිමි කෙනෙක්ට තමයි මේක කතා කරන්නේ. ඒ කියන්නේ අතර මේ අර මේකට මහා හැකියාවන් ගොඩක් එක්ක තමයි කතා කරන්නේ. අර කර්මී සූත්‍රය, අර සක්කෝ හැකියාවෙන් පරිපූර්ණ වෙන උජ්ජසූජු ආදී ගුණ සාගරයක් තියෙනවන කියන මතක් කරේ. එතකොට අර ඒ කාරණාවන් හොඳයි
අවසරයි නම් මේ ගොළු කියලා අදහස් කරන්නේ සිත ඇතුලේ සිදුවෙන කතාව කියන එක මේ පැහැදිලි කරන්න.
ආ ඒ වගේ අර්ථයක්ද? හරි. ආ හිත ඇතුලේ වෙන කාරණයක්ද කියලා. ආහා සමහරවිට මට එහෙනම් මේ එතෙන්දී අදහස් වෙන්නේ වචසාපරිහිතා කියලා කියන්නේ අර කියන්නේ අපිට වෙලා තියෙන්නේ අපේ ගුරුතුමා කියන්නේ සක්කාය නිරෝධයට අදාළ ධර්මයේ හරියටම අහගන්න වෙනවනේ. කියන්නේ පොඩි වචනයක්වත් එහා මෙහා වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඔය ගණ්ඩෝකම සූත්‍රයේදී පැහැදිලි කරන අපේ කය පිළිබඳව බලන්න කියලා. අර ලෝකයේ මට්ටමින් අර ලෝකයේත් එක බැඳෙන ගතිය නේද. හැබැයි මහා සතිපට්ඨාන වගේ සූත්‍රයකදී පැහැදිලි කරන්නේ කායේ කායානුපස්සී විහෙරති කියලා. මම මේ උදාහරණයක් කියන්නේ කයෙහි කය අනුව දකින්න කියලා. කයෙහි කය අනුව කායේ කායානුපස්සී විහෙරති. අර ඒ කයේ කය අනුව දකිමින් වාසය කරයි කියනකොට එතනදී පැහැදිලි නුවණින් දැකීමකින් දැක්මක යෙදීමක්. හැබැයි අතන ගණ්ඩෝකම සූත්‍රයේදී පැහැදිලි කරන්නේ මේ කය පිළිබඳව අර ලෝකේ මට්ටමින් අර ලෝකෙත් එක්ක ඇලෙන්න යාගතිය නතර කරන්න බලන්න. එතකොට ඔය දෙකටම එකම කාරණේ යොදා ගත්තොත් අපිට වරදිනවනේ. අන්න ඒ නිසා අර බුද්ධ වචසාපරිහිතා කියලා කියන්නේ මුලින්ම අර සුතා දත අර අනුපිළිවෙලක් පැහැදිලිගෙන ශ්‍රවණය කරපු දෙයට අනුව දරා ගන්න ඕන. ඒ දරා ගැනීමත් එක තමයි වචනෙන් ප්‍රගුණ වෙන්නේ. එහෙම නැත්නම් ඒක වැරදුනොතින් අපි මේ අනුගමනය කරන පිරිවෙලවල් දෙකක් වෙනවා. ඒ නිසා වචසාපරිහිතා වෙන්න ඕන අර හරියටම ඉගෙන ගැනීම එක්කමයි. දැන් අපි නිදර්ශනයක් කියොත් අට්ඨකාර සූත්‍රයේදී අට්ඨකාර වගේ සූත්‍රයක් ගත්තට පස්සේ මම මේ සූත්‍ර ගැන කියන්න උත්සුක වෙනුනේ යම් කාරණයක් පැහැදිලි කරන්න. ඒ අට්ඨකාර සූත්‍රයේදී කියනවා අට්ඨකාර බමුණ මේ මට නම් මෙහෙම අදහසක් නැහැ. මට සූත්‍රය සම්පූර්ණ මතක නැහැ. ඇත්තටම මේ මම කියලා කෙනෙක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඉස්සරහට යන්නේ කවුද? පිටිපස්සට යන්නේ කවුද? ඔහොම අහනවා. ඊට පස්සේ එතනදී අත්තකාර බමුණ කියලා කියන්නේ අන්නේ ආගමිකේ. එයාට හේතු සම්පත් නැහැ ඉතර වෙන්න තරම්. අන්න එතකොට එයාට කියනවා මට ඔය වගේ අය නොපෙනේවා කියලා බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා. ඊට පස්සේ මේ අචේන කස්සප වගේ සූත්‍රයක් ගත්තා. පස්සේ තිඹරුක වගේ සූත්‍ර, තිඹරුක, අචේන කස්සප. එතනදී වේදනාව සමාද කරන්නේ කියලා හෙව්වොත් බුදුරජාණන් අචේන කස්සප ආනු තිඹරුක බමුණත් තහන තිඹරුක තාපසයත් අහනවා වේදනාව සමා කරන දෙයක්ද නැහැ කියලා කියනවා. එහෙනම් අනුන් කරන දෙයක්ද නැහැ කියලා බුදුරජාණන් ඔයගේ කාරණා ගොඩාක් පැහැදිලි කරනවා. බලන්න දැන් අත්තකාර බමුණට පැහැදිලි කරා මේ තමන් නැත්තම් කවුද කරන්නේ? අන්න එයාට පැහැදිලි කරේ යා එතර වෙන දහමක් මේකට යන්න තරම් හේතු සම්පත් නැහැ. එයා නාස්තික වාදයට නැත්තම් කියන්නේ මේ අපි කියන්නේ නැත කියන දෘෂ්ටියට යන්නේ වලක්ව ගන්න එතෙන්දි බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ පැහැදිලි කරා. මෙතෙන්දි අචේන කස්සප තිඹරුක එයාලට එතර වෙන්න පුළුවන් හේතු සම්පත් තියෙනවා. අන්න එයාලට දේශනා කරපු එක තවත් කාරණයක්. මම තාපුංචි උදාහරණයක් කියන්නම්. දැන් පොට්ටපාද වගේ සූත්‍රයකදී පොට්ටපාද සිහිපත් කරනෝනේ. එතෙන්දී මේ පොට්ටපාදට කියනෝ මේ විඥාණය මේ භවයේ නිවර වෙනවා කියලා. නමුත් එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන පොට්ටපාදට මේ අකණ්ඩ විඥානයක් කියන අකණ්ඩ විඥානය නොසිඳෙන විඥානයක් ගැන. ඒ කවුද? ඒ වෙනත් ශාසනයක කෙනෙක්ද? තණ්හා සංකේ සූත්‍රයේදී සාතිවික්ෂුව කියනෝ සාමීනි මම බුදුරජාණන් වහන්සේ කියපු විදියටම දරාගෙන ඉන්නේ සසරේට යන සසර පුරා යන මේ අකණ්ඩ විඥානයක් තියෙනවා කියලා. ඈසාති ආහිස්පුරුෂය මම ඔහොම දෙයක් දේශනා කරලා තියෙනවද කියලා අහනවා. බලන්නකෝ දෙන්නෙකුට පැහැදිලි කරපු දෙකක් නේද? අර වෙනත් ආගමිකයෙකුට එයා මේ මොකද උච්ඡේදයට යන එක වළක්වන්න එතෙන්දි අර නොසිඳන විඥානයක් ගැන කියන මේ ශාසනයේ ඉන්න වික්ෂුන්ට පැහැදිලි කරන ආහිස් පුරුෂේ මම ඔහොම නොසිඳන විඥානයක් ගැන කියලා තියෙනවද කියලා බලන්න බුදුරජාණන් වහන්සේ. ඒකයි අර මේ අපි අර ඉගෙන ගනිද්දී අර සුසුසා වෙද්දී ඒක අර වෙන වෙනම අපි ඉගෙන නොගත්තොත් අර අපිට අරක කෑනේ මේකට දානවා මේකේ කෑනේ අරකට දානවා එහෙම වුණාට පස්සේ අපේ අර ඒක හරියට ආවේ නැතුනොත් මෙහි විචක්ෂණය කිරීම වර්ධින්න පුළුවන්. අන්න ඒක ඒකයි අර මේ එතකොට අර ඒ මහත් ඒ ප්‍රශ්න දෙමු කරලා තිබුණේ පච්චසා පරිචිතා කියන සැබෑවටම ශබ්දයක් එන්න කතා කිරීම එහෙම නැත්නම් සිත ඇතුලේ කතාව දෙකගෙන වචසා පරිචිතා කියන එකෙන් වචසා පරිචිතා කියන කාරණය සිද්ධ වෙන කාරණය තමයි ඇත්තරම අර වචනයෙන් ප්‍රගුණ කිරීමක් අපි කරනවා. ඒ කියන්නේ ඇත්තරම සුත්තා අහනෝ දත්ත මතක තබා ගන්නෝ වචසා පරිචිතා කියලා කියන්නේ අපි කතා ඒ කියන්නේ අපිට කටපාඩම් කර ගැනීමක් ඇත්තරම තියෙන ඕන මතකයක් තියෙන ඕන. ඒක ඉතින් ඇතර මතකයේ ඒ කියන්නේ බුද්ධ වචනේ මුලමැද අත පිළිවෙලට මතක ඒ කියන්නේ ඒ විදිහටම මතක තබා ගැනීමක් තමයි ඇතරම සිදුවිය යුත්තේ. මොකද ඒකට අනුව තමයි ඊළඟ කෘත්‍ය වෙන්නේ මනසානුපේක්ෂිතා වෙන්නේ. ඒක මතකේ ස්ථා නැත්නම් දතා වෙන්නේ නැහැ. සුතා දතා නැත්නම් වචසා පරිචිතා වෙන්නේ නැහැ. සුතා දතා වචසා පරිචිතා නැත්නම් මනසානුපේක්ෂිතා ගැන කතා කරන්න බැහැ. එහෙම නොතින් දිට්ඨිය සුප්පටිවිද්ධා වීම ගැන කතා කරන්න බැහැ. ඒ දිට්ඨිය සුප්පටිවිද්ධා එක්ක ඔය විචක්ෂණීය වීමත් එක්ක කතාවක් නේදදී කතා කරන්නේ. ඉතින් ඒකට අර මේ අපි මතකේ තියෙනවනම් මුල ඉඳලාකට ඒක හිමින් කටපාඩම් කරගත්තත් එහෙමනම් ශබ්ද නැතුව කටපාඩම් කරගත්තත් ඒකේ වරදක් නැහැ. ඇත්තටම හේතු සම්පත් තියෙන කෙනෙකුට තෙරුවන් සරණයි.
එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ අදට අපි අවසන් කරමුද? මේ සුනන්ද මහත්මයා
ඔලස අපි අවසන් කරනවා නේද? 10 50 11ට කිව්වේ. ඔකේ
ඔව් ඔබ වහන්සේලා දෙනමටම මම මේ ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා හැමදාම පුළුවන් වෙලාවට සම්බන්ධ වෙන්න කියලා අපේ සායින්හංශ විශේෂයෙන් අද සම්බන්ධ වුණ අපේ අවසරයි ඥානানন্দ සායින්හංශේ මේ දිගටම සම්බන්ධ වෙනවා නම් අපිට හරි වටිනවා අපේ සායින්හංශ මේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ අපේ ගුරුතුමා මේ අද මේ ඥානංගල සායින්හංශගේ ආරාධනාව මත මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. ඉතින් අපිත් මේ ධහම අදාරගෙන යන යම් කිසි උත්සාහයක් මේ ධහම ප්‍රගුණ කරමින් යම් කිසි උත්සාහයක් කරගන්නේ. ඉතින් අද දවසේ අපි යම් කිසි අදහසක් ඔබතුමාලාට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමි. ඉතින් අපි සතුටු වෙනවා මොකද අපි යම් කිසි ගවේෂණයක් කරගෙන යද්දී යම් කිසි කාරණයක් අපි ඇත්තට පැහැදිලි කරන එක පිටපතකින් අපේ පැත්තෙන් අපිට යහපතක් ඊළඟට ඒක ඔබතුමාලට යම් කිසි යහපතක් වේ කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසා අපිට සතුටක් තියෙන මොකද භාග්‍යවතුන් වහන්සේගේ දහම කතා කිරීම ඇත්තටම ඒකට විශේෂ විශේෂම් ගොඩක් තියෙන්නට ඕන. අපිත් තාම හදාගෙන යන්නේ මේ ධර්ම පිළිබඳව. ඒක නිසා අද දවසේ අපිට ලොකු සතුටක් තියෙන්නේ උතුමාණන්ගේ අපේ කල්යාණ මිත්‍රයෙක්ට අද දවසේ අපේ සතුට ප්‍රකාශ කරමින් ධනදනාතුම දුක් නිරෝධී ජීවනයේ දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම තුන්වන් කරා.
සාදු. සිරුවන් කරනයි.
සිරුවන් සරණයි සමින්නා.
සිරුවන් සරණයි. ඉතින් අපි අද ඉතාමත් හොඳ ධර්ම සාකච්ඡාවක යෙදුනා. ඉතින් අපි හැමෝම මේ ධර්ම ශ්‍රවණයෙන් මේ විමසීමෙන් ප්‍රස් කරගත්තු යම් කිසි පිනක් වේනම් අපේ ස්වාමීන් වහන්සේලා දෙනමතම අනුමෝදන් වෙන්න, ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, ඒ වගේම අපට ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් මේ වගේ දහම් සාකච්ඡා තියෙන එක ස්වාමීන් වහන්ස. ඉතින් මේ රස කරගත්තු පින් අනුමෝදන් වෙලා ඔබ වහන්සේලාගෙත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න, තව තවත් මේ වගේ ධර්ම සාකච්ඡා තියන්න සහභාගී වෙන්න කියලා නැවතත් ආරාධනා කරමින් හැම දිනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණ.
සර්ණයි හැම දිනාටම කේපා සර්ණයි රවි ප්‍රතිපත්ති මත බොහෝ මුක්ති සම්දරණම් තෙරුවන් සරණ.
තෙරුවන් සරණ.
තෙරුවන් සරණ.
Thank you.